ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
2022 වසර නිමා වෙලා 2023 වසර ලබලා තියෙන්නේ. ඉතින් ගෙවිගිය සතියේ සුපුරුදු විදිහටම ශ්‍රී ලංකාවේ උණුසුම් සහ වැදගත් ප්‍රවෘත්ති සොයා බලන්නයි අපි සූදානම් වන්නේ සතියේ ශ්‍රී ලංකාවේ පුවත් සමාලෝචනයෙන්. අපි අදත් සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, ආයුබෝවන්, සුබ උදෑසනක්, සුබ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.
ආයුබෝවන් මధుර, ඔබට ඔබ සියලු දෙනාට අලුත් අවුරුද්ද නව වසර සුබ නව වසරක් වේද කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. සුබ උදෑසනක් ආයුබෝවන්.
හොඳයි, අපි අලුත් අවුරුද්ද හා පුරා කියලා 31 රෑ සහ ජනවාරි 1 වෙනිදා ලංකාවේ අලුත් අවුරුද්ද ලැබපු විදියත් එක්කම අපේ කතාව පටන් ගමු. අපි දැක්කා බොහෝ ඡායාරූප, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලාවල සහ ප්‍රධාන මාධ්‍යවල වීඩියෝ පට උවමාරු වෙනවා, නැත්නම් sannivedanaya වෙනවා. විශේෂයෙන්ම මේ ගෝල් ෆේස් බිම කිව්ව ගමන්ම මතක් වෙන්නේ අරගල භූමිය. නමුත් අරගලයට එහා ගිහිල්ලා බොහෝ ජනකායක් රැස් වෙලා හිටියා නව වසර උදාවත් එක්ක මල්වැඩි සන්දර්ශන නරඹන්නට. ඒ වගේම ලංකාවේ විවිධ පූජනීය ස්ථානවල සහ අනෙකුත් ස්ථානවලත් විශාල ජනකායක් එහෙම ගිහිල්ලා තිබුණා. අපි කැමති මුලින්ම මේ 2023 ලංකාවට ලැබපු හැටි කොහොමද කියලා මනෝජ්ගෙන් දැනගන්න.
සමහරට මధుර අපිට 2023 ලැබනකොට මధుරල නිදියදිනේ ඔස්ට්‍රේලියාවට අපිට කලින් නව වසර උදා වෙනවා. ඌ ලංකාවේ විශේෂයෙන්ම නගරාශ්‍රිතව, කොළඹ ආශ්‍රිතව විශාල ජනතාවක් පෙරේද රෑ, එහෙම නැත්නම් 31 රෑ කොළඹට එකතු වුණු ආකාරයක් අපි දැක්කා. වසර කිහිපයක් විවිධ තත්ත්වවලින් පීඩා විඳලා ඒ පීඩාවන් ටිකක් දැනට සමනය වෙලා තියෙනවා. කෙසේ හෝ සැපයුම් යම් ප්‍රමාණයක් ලැබෙන නිසා සමහර දේශපාලකයන් කියන්නේ මේක අපාය ඉන්ටර්වල් එක කියලා. කොමුණත් යම් පහුගිය අවුරුදු දෙකේ මේ ආකාරයෙන්වත් සැපයුම් තිබුණ නැති හින්දා සහ ආර්ථිකයේ වශයෙන් රැකියා කරගන්න බැරුව ගොඩක් පීඩාවට පත් වෙලා හිටපු හින්දා අතේ තරම් මුදල් නොගැවසුණත් ගැවසෙන සීමිත මුදල වියදම් කරලා ටිකක් ගෙදරින් එළියට එන්න උත්සාහ කරපු බවක් පේන්න තිබුණා. කොළඹ නගරයේත් ඔබ කිව්වා වගේ මල්වැඩි දැල්වුණා. ඒක කොළඹ නගරේ වෙන්න පුළුවන්, නෙළුම් කුළුණ වෙන්න පුළුවන්, ගාලු මෝදර, ඒත් එක්කම කොළඹ වරාය නගරය සහ කොළඹ යම් යම් ස්ථානවල මල්වෙඩි දැල්වෙනවා අපි දැක්කා. ජනතාවත් නගරවලට ඇවිල්ලා තිබුණා. යම් ආකාරයකින් මානසික සුසුවයක් පසුගිය වසර කිහිපයට සාපේක්ෂව ලබා ගන්න බවක් අපිට දකින්න තිබුණා. හැබැයි මේ සියලු තත්ත්ව සමනය වෙලා ලැබපු සැනසුමක් නෙවෙයි. නමුත් අර තිබුණු පීඩණයෙන් මිදෙන්න ජනතාව ගෙදරින් එළියට බැහැපු බවක් යම් ආකාරයකින් කොළඹ සහ මේ තදාසන්න නගර ආශ්‍රිතව නම් යම් ආකාරයකට දකින්න තිබුණා මధుර.
හොඳයි මනෝජ්, අපි දැන් දේශපාලනය පැත්තට හැරෙමු. මේ වන විට ලංකාවේ දේශපාලනයේ ප්‍රධානතම මාතෘකාව බවට පත් වෙලා තිබෙන්නේ පළාත් පාලන ඡන්ද විමසීම. මේ වන විට සෑම පක්ෂයක්ම ලහිලහියේ පළාත් පාලන ඡන්දයට සූදානම් වන ආකාරයක් තමයි අපිට හැමදාම ප්‍රවෘත්තිවලින් අහන්නට දකින්නට තිබෙන්නේ. පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගෙන සන්ධාන හදන්න තීරණය කළ තියෙන ආකාරයක් පෙනී යනවා පසුගිය සතියේ විශේෂම විපරම් කළ බැලුවොත්. එහෙම මේ ගැන කොහොමද මොන ආකාරයෙන්ද තොරතුරු වාර්තා වන්නේ?
ඔව්, පළාත් පාලන මැතිවරණයේ පැවැත්වෙයි කියන ඉඟියක් තියෙනවා. පළාත් පාලන මැතිවරණයේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වෙන ආකාරයක් පේන්න තියෙනවා. එහෙම වුණොත් ඡන්දය කතා කරවොතින් කොහොමද ඊට සූදානම් වෙන්නේ කියලා දේශපාලන පක්ෂ සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වුණු කණ්ඩායම්, මෙතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්නවා, උත්තර ලංකා සභාගයේ ඉන්නවා, ඒත් එක්කම නිදහස ජනතා සභාවේ ඉන්නවා. ඉතින් මේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලික කරගෙන අවස්ථා කිහිපයකදී හම්බෙලා තිබුණා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ නිවසේ රැස් වෙලා තිබුණා. මෛත්‍රීපාල සිරිසේන, දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, ශාන් විජේලාල් මේ වගේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන්, නිදහස් ජනතා සභාව වෙනුවෙන් ජීඑල් පීරිස් මහාචාර්යතුමා, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය නාලක ගොඩේවා, වසන්තයාපා බණ්ඩාර, අකිල එල්ලාවල මේ වගේ අය එකතු වෙලා තිබුණා. යම් තීරණයක් අරන් තිබුණා සියලු දෙනාට පිළිගන්න පුළුවන් අලුත් සන්ධානයක් ගොඩනගන්න ඕන කියලා. ඒක නිදහස් ජනතා සන්ධානය විදිහට නම් කරන්නත් යම් තීරණයක් ඇවිල්ලා තියෙනවා. මේ පක්ෂවලට මේවායේ නියෝජනය සහභාගීත්වයේ බෙදී යන ආකාරය සම්බන්ධනොත් අදහස් දැක්විලා තිබුණා. මේ වෙලාවේ නිදහස ජනතා සභාව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුරු නිසා ඔවුන් සාකච්ඡා වෙලා තියෙනවා. මේ සම්දානයක් හදනවා නම් විධායක සභාවේ 40% ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෙන්න, 30% දල සලාම් පෙරුම් මහත්මයා නායකත්වයේ දරන නිදහස ජනතා සභාවට දෙන්න, විමල් වීරවංශ මන්ත්‍රීවරයා සහභාගී වන උත්තර ලංකා සභාගය ඔවුන් එකතු වෙනවා නම් ඔවුන්ටත් ඉතිරි 30 ලබා දෙන්න යම් සාකච්ඡාවක් තිබිලා තියෙනවා. තනි පුද්ගලයෙකුගේ නායකත්වයක් නැතුව නායකත්ව මණ්ඩලයක් පත් කරන්න තීරණය වෙලා තියෙනවා. මුලදී මේ තනි නායකත්වයක් නැතුව නායකත්ව මණ්ඩලයක් යන එක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරම් කැමැත්තක් නොතිබුණු බව තමයි වාර්තා වෙන්නේ. නමුත් පස්සේ ඒකට එකඟ වෙලා තියෙනවා. නායකයෝ කීප දෙනෙක්, නායක 3 දෙනෙක් විතර එකතු කරගෙන නායකත්ව මණ්ඩලයක් විදිහට සංධානය ගොඩනගන්න. මේ සාකච්ඡාවෙන් පස්සේ උත්තර ලංකා සභාවේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර හමුව තිබිලා තියෙනවා. විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, ඒතකම අතුරුලී රතනහාමුදුරුව මේ වගේ කණ්ඩායමක් සහභාගී වෙලා තිනවා. මෛත්‍රීපාල සිරිසේන, තිලංග සුමතිපාල, දයාසිරි ජයසේකර, ශාන් විජේලාල් ද සිල්වා කියන කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එකතු වෙලා තියෙනවා. ඔවුන් විමල් වීරවංශ මැතිතුමා ප්‍රමුඛායේ යෝජනා කරලා තියෙනවා තනි නායකයෙක් නැතුව නායකයින් කීප දෙනෙක් යටතේ මේ සංධානය ගොඩනගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ ගැන මුලින් එච්චර කැමැත්තක් තිබිලා නැහැ. මධ්‍යම කාරක සභාවත් දැනුවත් කරලා ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න බව කියලා තියෙනවා. 40% තනි පක්ෂයට ලබා දීම සම්බන්ධයෙන් විධායක සභාවේ උත්තර ලංකා සභාගය එතරම් කැමැත්තක් දක්වල නැති බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. සමනියෝජනයක් දෙන්න ඕන කණ්ඩායම් එකතු වෙනවා නම් කියන අදහස තිබිලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒක කැමති වෙලා නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. පසුගිය සතිය අපි කතා කරද්දී කිව්වා පාර්ටි චම්පිකර අනවක මන්ත්‍රීවරයා නියෝජනය කරන 43 වෙනි සේනාංකයක් මේ සාකච්ඡා වලට එකතු වෙලා හිටියා කියලා. නමුත් ඔහුත් එක්කත් යම් විදිහට සාකච්ඡා පැවැත්විලා තියෙනවා. නිදහස ජනතා සභාව අවසාන තීරණයක් ඇවිල්ලා නැහැ ඔහුගේ කණ්ඩායම සම්බන්ධයෙන්. නමුත් මේ මූලික කණ්ඩායම් තුන එකඟ වෙලා එකතු වෙලා යම් විදිහට සංධානයක් ගොඩනගන්න උත්සාහ කරනවා. පළාත් පාර්ලිමේන්තුවරණය ආවොත් ඡන්දයට තරඟ කරන්නේ කොහොමද කියන අදහසත් එක්ක.
හොඳයි, පළාත් පාලන ඡන්ද විමසීමේ සූදානම ඒ ආකාරයට පක්ෂවල තියෙද්දී සමගි ජනබල වේගය අලුතෙන් අපේක්ෂකයින් බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණා. මේක බොහොම ජනප්‍රිය කාරණාවක් බවට පත් වුණා ලංකාවේ දේශපාලන කරලියේ සහ විශේෂම ජනමාධ්‍යවල. මේකේ අතුරු කාරණා මොනවද මනෝජ මේ වන විට දැනගන්නට ලැබිලා තියෙන්නේ?
ඔව්, දැන් පෞගිය බ්‍රහස්පතින්දා උදේ 9ට තමයි සම්මුඛ පරීක්ෂණ පටන් ගන්න තිබුණේ. නමුත් පාන්දර ඉඳලා සජිබේ සංවිධායකයන් යම් ආකාරයකට කාර්යබහුල වෙලා තිබුණා. මොකද මේ අපේක්ෂකත්වය ලබා ගන්න පළාත් පාලන මැතිවරණයේ සඳහා අපේක්ෂකයන් තෝරන සම්මුඛ පරීක්ෂණයට විශාල පිරිසක් සහභාගී වීම, ඒ හින්දා පළාත් පාලන අපේක්ෂකත්වයට ආයුධුම්පත් බාර ගන්න අවසන් දිනේ ලබන 10 වෙනිදා උනත් මේ වෙනකොටත් 8000කට වඩා වැඩි ආයුධුම්පත් ප්‍රමාණයකුත් සමගි බලවේග කාර්යාලයේ ගොඩ ගැහිලා තියෙනවා කියලා වාර්තා වෙනවා. දින කීපයක් සම්මුඛ පරීක්ෂණ දින දික් කරන්නත් ඒ අනුව පක්ෂ කටයුතු කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස පක්ෂ නායකවරයා කලින් උපදෙස් දීලා තියෙනවා කාන්තාවන්ට තරුණීන්ට 120ක අනිවාර්ය අවස්ථාවක් ලබා දෙන්න, දක්ෂීන්ට යම් අවස්ථාවක් දෙන්න, ලැබියවන් වලට ඉඩ දෙන්නේ නැතුව. පළාත් පාර්ලිමේන්තුවරණය දැන් මේ ගමේ පුංචි ආණ්ඩුව හදන ඡන්දෙනේ. ඉතින් ඒකට මෙහෙම බලපෑම් නැතුව තරුණයන්ට, නායක කාන්තාවන්ට යම් අවස්ථාවක් දීලා දක්ෂව එකතු කරගෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕන කියලා උපදෙස් ලබා දීලා තියෙනවා. ඔය අතරේ මතක් කරන්න ඕන පෞගිය සතියේ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයයි සජිබ නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයයි අතර දේශපාලන වේදිකාවේ වචන කීපයක් කුමාරුණා. ඒක තමයි අර මේ සජිත් ප්‍රේමදාස මහත්මයලා ක්‍රියාත්මක කරන සක්වල වැඩසටහන. ඊට සමගාමීව බස් 50ක් දැන් මේ වෙනකොට දීලා තියෙනවා. තඹුත් එකම මධ්‍ය විද්‍යාලයට බස් එකක් දුන්නා. ඒක තඹුත් එකම කියලා කියන්නේ අනුර කුමාර දිසානායක ජයවිපේ නායක උපන් ගම. ඉතින් ඔහු ඉගෙනගත්තු පාසල තඹුත් එක මධ්‍ය විද්‍යාලය. ඉතින් මේ වැඩපිළිවෙල යම් විදිහකට අනුර කුමාර දිසානායක මහත්මයා කියලා තිබුණා අර බස් මෑන් ඉන්නවා නේද, අයියෝ මිනිහට පුළුවන් ඔය බස් එකක් එලවලා එහෙම එලවගෙන ඉන්න විතරයි වගේ ඒවා ලදරු දේශපාලන වැඩ කියන අදහසක් ඔහු දක්වලා තිබුණා. ඒකට සෛත් ප්‍රේමදාස මහත්මයා තඹුත් එකමදිම උත්තර දීලා තිබුණා, මට අලුත් නමක් දාලා තිනවා බස් මෑන් කියලා, මං කියන දේ කරන කෙනෙක්, තමයි ඉගෙනගත්තු පාසලට ආදිශිෂ්‍යෙක් විදියට අනුර දිසානායකද මොනවද දුන්නේ වගේ උත්තරයක් දීලා තිබුණා. ඉතින් එහෙම දේවලුත් ඒ අතරේ වෙනවා. කොමුණත් ඡන්දෙට තමයි මේ සියලු කණ්ඩායම් ලෑස් වෙන්නේ. මේ වෙලාවේ මధుර ඡන්දයක් තිබ්බොත් දිනන්නේ කොහොමද කියන අදහසත් එක්ක.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල ගුවන් විදුලිය ගෙනෙන සතියේ ශ්‍රී ලංකේය පුවත් සමාලෝචනයත් සමගයි අපි සම්බන්ධ කරගෙන සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, දේශපාලන කාරණා පිළිබඳව තමයි අපි තවමත් කතාබහ කරමින් පසුවන්නේ පසුගිය සතියේ වාර්තා වෙච්ච. ඒ අතරතුරේදී පසුගිය වසරේ බාලගිරි දෝෂයට ලක් වෙච්ච මේ කැබිනට් මණ්ඩලය නිශ්චිතවම පත් කිරීමේ කාරණාව ඔන්න 2023ටත් ඇවිල්ලා තිබෙනවා. අපිට ආරංචි වෙනවා මේ කැබිනට් මණ්ඩලය නිශ්චිතව පත් කිරීම කෙසේ වෙතත් ආණ්ඩුකාරවරු මාරු කිරීමට යම් උත්සාහයක් දරනවා කියලා. මේ කාරණාව ඇත්ත නැත්නම් මොකද්ද?
මදු අපි මේ අලුත් කැබිනට් මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් දිනක් දුන්නා. සමහර සන්දවසක උදේ කිව්වා අදපත් කරයි කියලා බොහෝ දුරට අදහස් තියෙනවා කියලා. ඉතින් නමුත් ඒ සියල්ල අඩියෙන් අඩිය කල් ගියා. දැන් අපි දැක්ක සමහර වෙලාවට විපක්ෂයේ ඉඳලා ආණ්ඩුවට එකතු වෙන්න ඉන්න මන්ත්‍රීවරුන්ගේ නම් කියලා උන්ට දෙන ඇමති දූර සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. කොමුණත් තාම කැබිනට් මණ්ඩලය පත් කරලා නැහැ මේ විවිධ ගැටලුකාරී තත්වයන් නිසා. එක අවස්ථාවක කියලා තිබුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තියෙන ණය වැඩසටහනේ මූලික අධිකාරිය වරුණාට පස්සේ මේ පත් කිරීම සිද්ධ කරමු කියලා. දැන් අපි දන්නවානේ ඒක කොහොමත් දෙසැම්බර් මාසයේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි. දැන් ජනවාරි වලටත් ආවා, පෙබ්‍රවාරි මාර්තු ලැබෙයි කියලා කියනවා. ඉතින් ඒ හින්දා තව ටික කාලයක් කල් යනවා. කොමුණත් දැන් අලුතෙන් ජනවාරි අග මේක ලබා දෙනවා කියලා කියනවා. කොමුණත් පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ බලපෑම්, ඔවුන්ගේ ඊටපු කණ්ඩායම් වලට අමාත්‍යවර ලබා ගන්න උත්සාහ කිරීම, මේවා ගැනත් වාර්තා වෙනවා. එතකොට විෂයන් බෙදීම ගැනත් ගැටලු තියෙනවා. ඉතින් කොමුණත් උත්සාහ කරනවා ජනවාරි අග විතර මේක ඉතුරු අයටත් අමාත්‍යවර දෙන්න කියලා. එහෙම කතාවකුත් යනවා. අර එහෙම කිව්වාගේ ඔබ කිව්වාගේ ඒ අතරේ සාකච්ඡා වෙලා තියෙනවා ආණ්ඩුකාරවරුන් මාරු කරන්න. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්න වෙලාවේ පත් කරපු ආණ්ඩුකාරවරුන් තමයි තවමත් ඉන්නේ. අපි දන්නවා ආණ්ඩුකාරවරයා කියලා කියන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා. එතකොට හිටපු ජනාධිපතිවරයාගේ නියෝජිතයින් හිටියට වර්තමාන ජනාධිපතිවරයාගේ නියෝජිතයින් නෙමේ පත් කරපු අවස්ථාව සම්බන්ධයෙන් සලකලා බැලුවොත් තියෙන්නේ. නමුත් සම්පූර්ණයෙන් නෙමේ, කිහිප දෙනෙක් මාරු කරන්න එකඟ වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. අකිර විරාජ් කාර්යවසම්, නවින් දිසානායක, පාලිත රංගේ බණ්ඩාර මේ අයට ආණ්ඩුකාර දුර ලබා දෙන්න සූදානමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් අපි දන්නේ ඔවුන් ඉන්න පළාත්වල ඉබ්බ දෙනවද කියලා. එහෙම නැත්නම් දැන් මධ්‍යම පළාත නියෝජනය කරන්නේ නවින් දිසානායක හිටපු ඇමතිවරයා, පාලිත රංගේ බණ්ඩාර සහ අකිල විරාජ් කාර්යවසම් පුත්තලම සහ කුරුණෑගල ආසන්න දිස්ත්‍රික්ක දෙකක ඔවුන් නියෝජනය කරන්නේ. එතකොට ඔවුන්ගේ පළාතෙන් පිට ලබා දෙනවද? ඒක හරියටම අදහසක් නැහැ. නමුත් ඒ අයට එක්සත් ජාතික පක්ෂයේ වශයෙන් වර්තමාන ජනාධිපතිවරයාගේ නියෝජිතයින් වශයෙන් අවස්ථාවක් දෙන්න යම් සූදානමක් තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා.
ඔව්, පළාත් පාලන ඡන්දය පිළිබඳව තමයි අපි ප්‍රධාන මාතෘකාවක් කොටගෙන තවමත් කතාබහ කරමින් පසුවන්නේ අපේ සතිය ශ්‍රී ලංකේය පුවත් සමාලෝචනයේ. මනෝජ, මේ පළාත් පාලන ඡන්දයට කලින් ජනාධිපතිවරණය තියයිද කියලත් පොඩි කසුකුසුවක් තියෙනවා. මේ ගැන මොකද්ද තියෙන වාර්තාව?
ඔව්, ඒක තමයි. එහෙම උත්සාහයක් ගැනත් පහුගිය කාලෙත් කියුණා. ආයිමත් තනතන කණින් කොනින් වාර්තා වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඇත්තටම ආණ්ඩුව විශ්වාස කරනවා ඇති මේ වෙලාවේ ජනාධිපතිවරයා ජනතා ඡන්දයකින් පත් වුණු කෙනෙක් නෙමෙයි, ඒ සම්බන්ධයෙන් විපක්ෂයෙන් පොඩි උසුළු විසුළුත් වෙනවා, ජනමතයක් තියෙන ජනාධිපතිවරයෙක් නෙමෙයි කියලා. යම් මට්ටමකට මේ තිබුණු තත්වය අභ්‍යන්තරයට ගිල්ල සාකච්ඡා කරද්දි කෙසේ වෙතත් මතු පිටින් යම් සහන ප්‍රමාණයක් ජනතාවට තියෙනවා වගේ පේන්න තියෙනවා. සල්ලි දීලවත් තෙල් චුට්ටක්වත් ගහගන්න බැරි එක QR එකට හරි තෙල් ටිකක් හම්බෙනවා, ගෑස් ටික තියෙනවා, දැන් සංචාරකයන් ටිකක් එනවා. එහෙම බැලුවොත් මේ වැඩේ සමනය කරයි කියන අදහසින් ආණ්ඩුවට යම් වාසි පෝට්ටුවයි එක්සත් ජාතික පක්ෂයයි සහයෝගය ලබා දීලා රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා ඡන්දකින් ජනාධිපති කරන්න තිබුණොත් වගේ අදහසකුත් තියෙනවානේ. ඒ හින්දා ආණ්ඩුව පැත්තෙන් කල්පනා කරනවා කියලත් ආරංචි තියෙනවා. තහවුරු නොවුණු කාරණා මේවා ජනාධිපතිවරණයකට උත්සාහ කරන්න. ඉතින් නොව් පළාත් පාලන ඡන්දයක නියෝජිතින් පත් කරනවට වඩා ආණ්ඩුව පැත්තෙන් ඒකට උත්සාහ කරනවා ඇති. විපක්ෂය උත්සාහ කරනවා පුළුවන් තරම් ඉක්මනට පළාත් පාලන ඡන්දයකට යන්න. හැබැයි මේ කාට වුණත් මම හිතන්නේ ලේසි නෑ පුංචි කාලයක් ඇතුළත ඡන්දයකට සූදානම් වෙන්න. විශේෂයෙන් ආණ්ඩුවෙන් කැඩුණු කණ්ඩායම් පොහොට්ටුවෙන් කණ්ඩායම් ගැලවිලා ගිහිල්ලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයයි පොහොට්ටුවයි එකඟ වෙනවද? ඩලස් මන්ත්‍රීතුමාලගේ, විමල් මන්ත්‍රීතුමාලගේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම ආණ්ඩුවත් එක්ක නෙමෙයි ඉන්න කණ්ඩායමත් එක්ක පළාත් පාලන ඡන්දයට යාන්ත්‍රණය හදා ගන්නවා කියන එකත් සෙල්ලම් නෑ. ඉතින් හැබැයි විපක්ෂය ඉල්ලනවා පළාත් පාලන ඡන්දේ ආණ්ඩුව යම් විදිහකට ජනාධිපතිවරණයට තල්ලු වෙද්ද නැහැ කියලා අලුත් අදහසක් තියෙනවා.
දේශපාලනයෙන් විදුලියට පියනගෙනටයි අපි දැන් සූදානම් වන්නේ. ශ්‍රී ලංකාවේ විදුලි අර්බුදය දිනෙන් දින වැඩි වෙන ආකාරයක් තමයි අපිට පෙනී යන්නේ. විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයනුත් ශ්‍රී ලංකාවට එනකොට ඉස්සෙල්ලාම බලන්නේ ලයිට් කපන පෑගාන නැත්තම් විදුලිය විසන්ධි කරන පෑගාන. ඒ අතරතුරේදී මනෝජ විදුලිබල අමාත්‍යවරයා පසුගිය සති කිහිපය පුරාවටම ඉතාම අවධාරණයෙන් යුතුව කියා සිටියා විදුලි ගාස්තු වැඩිවීමක් සම්බන්ධයෙන්. මේකට එහෙම් මෙහෙන් විවිධ පාර්ශ්වවලින් විරෝධතාත් පැමිණියා. දැන් ජනවාරි මාසයේ ලැබිලා තිබෙන අලුත් අවුරුද්දේ ඉතින් ලංකාවේ විදුලි ගාස්තු වැඩි වෙනවද, එහෙම නැත්නම් විදුලිය කැපීමේ පැය ගණන වැඩි වෙනවද?
රැවුලද කැඳද වගේ ප්‍රශ්නක තමයි ඉන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීම මං හිතන්නේ කොනක ඉඳලා බැලුවොත් කිසි කෙනෙකුට දරා ගන්න පුළුවන් තත්වයක් වෙන එකක් නෑ. පෞද්ගලිකව ජනතාවගේ මට්ටමින් බැලුවොත් අඩු ආදායම් ලබන කාණ්ඩය ඔවුන් ඉතා අමාරුවෙන් ජීවත් වුණේ මේ ආර්ථික අර්බුදය එන්න කලිනුත්. දැන් ඒ අර්බුදය ඔවුන්ට වැඩි වෙලා තියෙනවා. ලයිට් බිලට වැඩි ප්‍රගාණක් දෙන එක ඔවුන්ට අමාරුයි. කර්මාන්ත ක්‍රියාත්මක කරන්න බෑ විදුලිය නැතුව. ඔවුන් විදුලිය කැපුවා හෝ මිල වැඩි වුණා හෝ දරා ගන්න බැරුණොත් ඒක නිෂ්පාදනය අඩුවීමට හෝ ඔවුන් නිෂ්පාදනය නැතිවීමට බලපාන කාරණාවක්. ඉතින් සාමාන්‍ය ජන ජීවිතයේ බැලුවත් කර්මාන්ත බැලුවත් මේ වැඩිවීම මේ වගේ වෙලාවක එතරම් සුබදායක දෙයක් නෙවෙයි. නමුත් ආයතනයක් පාඩු ලැබලා ජනතාවට සාහන දෙන්නේ කොහොමද මේ වෙලාවේ ආර්ථිකයක කියලා ආණ්ඩුව පැත්තෙනුත් බලනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයේ වේදම් අඩු කරගන්න කියලා යෝජනා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක මේ වැඩපිළිවෙලේ විදුලි බිල වැඩි කිරීම වගේ තත්ත්වයන්වල ඉන්නේ. සාමාන්‍යයෙන් විදුලි ගාස්තුව 60%කින් 65%කින් වගේ ප්‍රතිශතයකින් නියලා දාන්න නියමිතයි කියලා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයෙකුත් පහුගිය දවසක සඳහන් කරා. රුපියල් 29.714ක විදුලි එකකේ මිල රුපියල් 48.742ක් වෙනකන් ඉහළ යනවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ වැඩි වෙන මුදල ජනවාරි මාසයේ ඉඳලා විදුලි බිලට එකතු කරන්න යෝජනා කරනවා කියලා තියෙනවා. ගල්ලංගුරු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් සාකච්ඡා කරා. ගල්ලංගුරු නැව් 7ක් මේ ජනවාරි මාසේ ලංකාවට ලබා ගන්න කටයුතු කරනවා කියලා කියනවා. ඉතින් මේවා ඇතුලේ තියෙන ටෙන්ඩර් ක්‍රියා අතහැරලා ඍජු ආනයනයන්ට ගිහිල්ලා ඒ හරහා වෙන්නේ මොකක්ද කියන සංවාදයකුත් රට ඇතුලේ තියෙනවා. ඉතින් විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් බලද්දි නොවැම්බර් මාසයේ ආදායම රුපියල් බිලියන 35.6ක් කියලා ඇමතිවරයා සඳහන් කරා. ඔක්තෝබර් මාසයේ බිලියන 33.6ක්. කොහොමනම් ජනවාරි මාසයේ විදුලි බලාගාර පවත්වගෙන යන්න අවශ්‍ය නැප්තා ඩීසල් රුපියල් බිලියන 35ක මුදලක් වැය කරලා ලබා ගන්න වෙනවා කියලා ඇමතිවරයා කිව්වේ. ගල්ලංගුරු වලට ගෙවන්න රුපියල් බිලියන 38.45ක් ඕන වෙනවා කියලා කිව්වා. ඉතින් මේ ප්‍රතිවගත කිරීමේ යෝජනාවලිය, විදුලි ගාස්තු වැඩි කිරීම, විදුලි බල මණ්ඩලයේ සේවාවන්, මේ ගැන වෘත්තීය සමිතිත් එක්කත් සාකච්ඡා කරා. කොහොමනත් ආණ්ඩුව පැත්තෙන් දැඩිව උත්සාහ කරන්නේ මේ වෙලාවේ විදුලි බිල වැඩි කරන්න කියන කාරණේ පැහැදිලි. ඊට එහා විකල්පයක් නැති බව ජනාධිපතිවරයා ආයෙ වැඩි ඉදිරිපත් කරද්දී පාර්ලිමේන්තුවේ කිව්වා. මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා විදුලි බිල වැඩි කරනවා ඇර ඊට වෙනත් විකල්ප දෙන්න ගියාට පස්සේ ඔහුටත් යම් ආකාරයකින් මේ යම් චෝදනාවන් ප්‍රමාණයක් එල්ල කරලා, චෝදනාවන් කියන්නේ ඔහු ව්‍යාපාර කරන කෙනෙක්, ඔහුගේත් බිල වැඩි වෙනවා, ඒකයි මේක නවත්ත ගන්න හදන්නේ වගේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා කියලා එවැනි සංවාදයකටත් ගියා. ආණ්ඩුව කියන විදිහට නම් මේ වෙලාවේ විදුලි බිල වැඩි කරනවා ඇරෙන්න වෙන උත්තරයක් නැති බව ඔවුන්ගේ පැත්තෙන් කියනවා. හැබැයි ජනතාවගේ පැත්තෙන් මම හිතන්නේ ඒක දරා ගන්න පුළුවන් තත්ත්වයක් කියලා.
හොඳයි, අපි අවසාන වශයෙන් කතා බහ කරමු ශ්‍රී ලංකාව පිළිබඳව. ලෝකය මනින තවත් ශ්‍රේණිගත කිරීමක ශ්‍රී ලංකාව කොතනද ඉන්න කියන කාරණාව සම්බන්ධයෙන් ආහාර කාණ්ඩයේ උද්ධමනය වැඩිම ලෝකයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව 7 වන තැනට පත් වෙලා තිබෙනවා කියලා ඒ නවතම දත්ත වාර්තා කරනවා. මනෝජ්, අපි කැමති මේ පිළිබඳව අවසාන වශයෙන් වැඩි විස්තර දැනගන්නට.
ඔව්, ලෝකයේ ආහාර උද්ධමනය නිසා වැඩි බලපෑමක් කෙලවන රටවල් අතර ලංකාව 7 වෙනි තැන ඉන්නේ කියලා ලෝක බැංකුව කියලා තියෙනවා. ලෝක බැංකු වාර්තාවලට අනුව ලංකාවේ ආහාර උද්ධමනයේ 74%ක් පෞගේ කාලේ ඊටත් එකක් වැඩි වෙලා තිබුණා. ආහාර උද්ධමනයේ 321යි සිම්බාබ්වේ. ඔවුන් ඉහළම ඉන්නේ උද්ධමනයේ ආහාර කාණ්ඩයේ වැඩිම රට විදියට. ඊට පස්සේ ඒ දෙවන තැන ලෙබනනය සහ ඊට පස්සේ වෙනිසියුලාව ඉන්නවා. ලංකාව 7 වෙනි තැන ඉන්නේ. ඉතින් ඒ අතරින් බැලුවම පස්සේ පෞගිය මාස 3ක විතර කාලයක් සංසන්දනය කරාට පස්සේ ලංකාවේ සාමාන්‍ය මට්ටමින් බැලුවොත් උද්ධමනයේ අඩුවීමක් පිළිබඳවත් වාර්තා වෙනවා. උද්ධමනකාරී තත්වයට යම් ඒ කියන්නේ සහනයක් වගේ තත්වයක් 3 වෙනි මාසයටත් අඛණ්ඩව ලංකාවේ උද්ධමනය අඩු වෙලා තියෙනවා. දෙසැම්බර් මාසේ 57.2ක් විදිහට තමයි තියෙන්නේ. නොවැම්බර් එක 61%ක් තිබුණා. ඊට පස්සේ මාස 5කට විතර පස්සේ තමයි මේ 50%ේ සීමාවට ආයිමත් එන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. එහෙන් බැලුවොත් රට අභ්‍යන්තරයේ පෞගේ මාස කිහිපයට සාපේක්ෂව ආහාර කාණ්ඩයේ උද්ධමනය පහළ බැස්සට ලෝකයේ ආහාර උද්ධමනය 97 වෙනි තැන ඉන්න රට බවට ලංකාව නම් කරලා තියෙනවා. ඉතින් අපේ තත්වය තරම ලෝක නිර්ණායකයන් එක්ක දැනගන්නත් එක්ක අවසාන වශයෙන් අපි මේ පිළිබඳවත් සටහන් කරමු. මදුර,
හොඳයි. ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේ සතියේ ශ්‍රී ලංකාවේ පුවත් සමාලෝචනයේ නිමාවටපත් කරන්නයි සූදානම් වන්නේ. අපි සම්බන්ධ කරගත්තේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ උදටියාවල. මනෝජ බොහොමත්ම සූතියන්තෙනවා අපිත් සමග මේ අදහස්ස බෙදා හදාගැනීම සම්බන්ධයෙන්. අපි ලබන සතියේ සඳුදා නැවත හමුවෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක්. බොහොම සූති මధుර.
SBS Radio.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.